SBS Radio.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝවට විදේශ විත්ති සමාලෝචනය අපි හැමනම් දැන් ආරම්භ කරමු. මේ සතිය වෙනකොට ලෝකයේ පුරාම වඩාත්ම කතාබහට තවමත් ලක් වෙමින් තියෙන ප්‍රධානතම කාරණාව මූලික කරගෙන ඒ තමයි බ්‍රෙක්සිට් එක. දැන් වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ මේක කතාබහ වෙමින් එනවා. වසර 2016 ජූනි මාසයේදී බ්‍රිතාන්‍යයේ ජනතාව පැවැත්වුණු ජනමත විචාරණයේදී ඡන්දය ලබා දුන්නා යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යයෙන් වෙන්න ඕනි කියලා. ඊට පස්සේ ඒ සඳහා වන යෝජනාව අරගෙන ආවා බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ. ඒක පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුණා අඟහරුවාද දවසේදී. ඊට පස්සේ ඇයට විශ්වාස භංගයකටත් මුහුණ දෙන්නට සිදුුණා බදාදා දවසේදී. ඉතින් මේ හේතුව නිසා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඇතුණු උණුසුම්කාරී වාතාවරණය පිළිබඳව සමස්ත ලෝකයේම අවධානය ලක් වෙලා තියෙන්නේ. දැන් බ්‍රෙක්සිට් එකත් පැරදුනා. ඊට පස්සේ මොකද වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් විශේෂිත අවධානයක් තියෙන කාලවක වනෝක ටිකක් වැඩිපුර මේ සම්බන්ධව අපි කතාබහ කරන්න අද දවසේදී බලාපොරොත්තු වෙනවා අපේ ලෝවටා විශේෂඟෙන්. සුපුරුදු විදිහට FP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා මාධවේදී අමල් ජයසිංහ මහතා අදත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු කතාබහ කරන්න. අමල් ආයිබෝවන්. අපි මුලින්ම බ්‍රෙක්සිට් ඡන්ද විමසීම පිළිබඳව කතා බහ කරමු. අඟහරුවාදා තෙරේසා මේ අගමැතිනියගේ බ්‍රෙක්සිට් යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එතනදී බ්‍රෙක්සිට් එකට විරුද්ධව ඡන්ද 432ක් ලැබුණා, පක්ෂව ඡන්ද 202ක් ලැබුණා. ඉතින් මේ අනුව තෙරේසා මේගේ යෝජනාව පරාජයට පත් වුණා. දැන් මේ පිළිබඳව අපි කතා බහ කළොතින් ඇයි මේ පරාද වුණේ? මොකක්ද මේ බ්‍රිතාන්‍ය අගමැතිනියගේ බ්‍රෙක්සිට් යෝජනාවේ අන්තර්ගත වෙලා තියෙන කරුණු? ඒ කරුණුවලට ඇයි අකමැති වුණේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ? අපි ඒ සම්බන්ධව මුලින්ම අවධානය යොමු කරමු. මොකක්ද මේ විරුද්ධ වුණ හේතු සහ මේකේ අඩංගුණු කරුණු?
දිලක්ෂි, දැන් ඇත්තටම මේ බ්‍රෙක්සිට් කියලා කියන්නේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඒක මේ සමහර පක්ෂ ඔවුන්ගේ බොහොම පරස්පර විරෝධී අදහස් තියෙනවා මේක සිද්ධ වෙන්න ඕනේ කොයි ආකාරයෙන්ද කියලා. මෙතන සමහර පක්ෂ මේ තෙරේසා මේ ගෙනාපු යෝජනාව බ්‍රිතාන්‍යයට අවාසී කියලා, එහෙම නැත්නම් බ්‍රිතාන්‍යයේ පුරවැසියන්ට මේකෙන් වාසියක් වෙන්නේ නැtei කියන පදනම් මත මේක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එතකොට සමහර මන්ත්‍රීවරුන් මේක ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ මීට වඩා යුරෝපා සංගමයේ සමග කිට්ටු සම්බන්ධතාවයක් පැවැත්විය යුතුයි කියන පදනම මත. ඇයගේ පක්ෂේම මන්ත්‍රීවරු සෑහෙන පිරිසක් මේ අවස්ථාවේදී ඇය විසින් ගෙනාපු යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දීලා තිබුණා. මෙතනදී අපි බැලුවොත් දිලක්ෂී සමහර කාරණා තියෙනවා මේ බ්‍රෙක්සිට් එක සම්බන්ධයෙන් කොයි ආකාරයෙන්ද ඉදිරියේදී, ඒ කියන්නේ මේ අවුරුද්දේ මාර්තු 29 වෙනිදාන් පස්සේ යුරෝපා සංගමයේ සමග කොයි ආකාරයෙන්ද බ්‍රිතාන්‍ය කටයුතු කළේ කියන කටයුතු කර යුත්තේ කියන කාරණාව යෝජනාව සම්බන්ධයෙන් මතුවලා තියෙන මේ විවිධ අදහස්. අපි මුලින්ම ගත්තොත් බ්‍රිතාන්‍ය පුරවැසියන් දැනට යුරෝපා සංගමයේ රටවල් වල සිටින අයට ඔවුන් භුක්ති විඳින වරප්‍රසාද ඒ ආකාරයෙන්ම භුක්ති විඳීමට නම් දැනට බ්‍රිතාන්‍ය ඇතුලේ පදිංචි වෙලා ඉන්න යුරෝපා සංගමයේ රටවල් වල පුරවැසියන්ටත් ඒ විදිහම ඒ වරප්‍රසාද ලබා දෙන්න ඕනේ කියන යෝජනාව තෙරේසා මේ ඉදිරිපත් කළා තියෙනවා. මේ යෝජනාවට තදින්ම යුරෝපා සංගමෙන් ඉවත් වෙන්න ඕනේ, එහෙම නැත්නම් මේ බ්‍රෙක්සිට් එකට සහාය දක්වන මන්ත්‍රීවරු මේකට විරුද්ධ වෙලා තියෙනවා. ඒකම උතුරු අයර්ලන්තයත් දැනට යුරෝපා සංගමයේ සමාජික රටක් වන අයර්ලන්තයත් අතර තියෙන දේශ සීමාව, ඒ කියන්නේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයට ඇතුල් වෙන්න තියෙන එක දේශ සීමාවක් දැනට තියෙන ඒ ලිහිල් කොන්දේසිම පවත්වාගෙන යා යුතුයි කියලා තෙරේසා මේ යෝජනා කරලා තියෙනවා. මේකට බ්‍රෙක්සිට් එකට පක්ෂය කියනවා නෑ, පුද්ගලයන්ට මේ දේශ සීමාව හරහා එහා මෙහා යෑමේදී අනෙකුත් රටවල් වල පුරවැසියන්ට තියෙන වාගේම දැඩි වීසා නීති රීති ක්‍රියාත්මක කරන්නට ඕනේ කියලා.
අමල්, එතනදී මේ පුංචි පැහැදිලි කිරීමක් මම කරගන්න කැමතියි. දැන් මේක අහගෙන ඉන්න ඇට පුංචි ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. මොකද්ද මේ උතුරු අයර්ලන්තය සහ අයර්ලන්තය අතර තියෙන ප්‍රශ්නය කියලා. මේ එතනදී තෙරේසා මේගේ යෝජනාවේ ඇතුළත් වෙන ආකාරයට උතුරු අයර්ලන්තයත් අයර්ලන්තයත් අතර තියෙන දේශ සීමාවේ දැඩි නීති රීති ක්‍රියාත්මක කරන්න ඕනේ කියන යෝජනාව ඇගෙනවා. ඒකට හේතුව දැන් උතුරු අයර්ලන්තය බ්‍රිතාන්‍යයට අයත් භූමි භාගයක්. ඒක බ්‍රිතාන්‍යයට අයිති කොටසක්. නමුත් අයර්ලන්තය වෙනම කොටසක්. දැන් එතකොට මේ දැනට කොහොමද ඔය දේශ සීමාවේ සංචරණ කටයුතු සිදු වෙන්නේ? මේ සංක්‍රමණිකයන්ගේ එක ලිහිල්ව පවතින තත්වයක්ද, නැත්නම් තද නීති රීති අනුගමනය කරන දේශ සීමාවක්ද, මොකක්ද දැන් තියෙන තත්වය?
ඔව් අත්‍යවම දිරිදක්ෂ මේ අයර්ලන්තේ කියන එකේ උතුරු අයර්ලන්තේ කියන කොටස කාලයක් තිස්සේ බ්‍රිතාන්‍යයෙන් බෙදී වෙන් වෙච්ච වෙනම රාජ්‍යයක් හැටියට තවත්වන්නට ඕනේ කියලා දශක කිහිපයක කැරලි ගහපු ජන කොටසක් තමයි උතුරු අයර්ලන්තේ ඉන්නේ.
අපිට මතක අර මේ IRA සංවිධානයේම සම්බන්ධ වෙලා තිබුණා ඔකට නේද?
ඔව් දිරිදක්ෂ. ඔව් ඒතර මේ IRA සංවිධානයේ සමග ඒ තිබිච්ච බෙදුම් වාදය නතර කරලා උතුරු අයර්ලන්තේ බ්‍රිතාන්‍යයේම කොටසක් හැටියට ඒ සාම ගිවිසුමකින් තමයි දැන් මේ දෙගොල්ලෝ මහා බ්‍රිතාන්‍ය යටතේ පවත්වාගෙන යන්නේ. ඒ සාම ගිවිසුම එක කොටසක් තමයි දිල්රුක්ෂි උතුරු අයර්ලන්තයත් ඊට අල්ලපු අයර්ලන්තයත් අතර තියෙන දේශ සීමාව බොහොම ලිහිල්ව පවත්වාගෙන යනවායි කියලා. එතකොට මේ ලිහිල්ව පවත්වාගෙන යන යාම තුළින් උතුරු අයර්ලන්තයේ පුද්ගලයන්ට අයර්ලන්තයට ගමන් කිරීමටත් අයර්ලන්තයේ ආයට උතුරු අයර්ලන්තයට බොහොම පහසුවෙන් ගමන් කිරීමටත් ඒ හැකියාව තියෙනව පමණක් නෙමෙයි මේ ලිහිල් දේශ සීමාව හරහා යුරෝපා සංගමයේ අනෙකුත් සමාජික රටවල පුරවැසියන්ටත් බ්‍රිතාන්‍යයට ඇතුල් වීමට ඉඩකඩ තියෙනවා. ඉතින් මේ බ්‍රෙක්සිට් එහෙම නැත්නම් යුරෝපා සංගමයෙන් වෙන්වීම සම්බන්ධයෙන් මතුවෙච්ච ප්‍රධානම කාරණාවක් තමයි බ්‍රිතාන්‍යයට තමන්ගේ දේශ සීමාවල බලය මේ දේශ සීමාවල තියෙන පාලනය දැඩිව පවත්වා ගන්නට ඕනේ කියන යෝජනාව ඇවිල්ලා තිබුණා. ඉතින් ඒ අනුව ක්‍රියාත්මක කිරීමට තමයි තෙරේසා මේ කටයුතු කරන්නේ. ඇයගේ යෝජනාව තියෙන්නේ. නමුත් ඇය මේ යෝජනාවත් එක්කම ප්‍රකාශයට පත් කරලා තියෙනවා යම්කිසි සංක්‍රාන්තික කාලයක් ට්‍රාන්සිෂනරි පීරියඩ් එකක් කියලා එකක් එන අවුරුද්දේ අවසාන වෙන තුරු දැනට පවත්වාගෙන යන ඒ ලිහිල් දේශ සීමාව පවත්වාගෙන යන යෝජනා කරලා තියෙනවා. ඉතින් මේකටත් සමහරු එකඟයි සමහර මන්ත්‍රීවරු දැඩිව විරුද්ධයි. ඉතින් ඒ නිසාවෙන්ම තමයි ඇයගේ මේ යෝජනාව සියලුම දෙනාම සතුටු කරන ආකාරයේ යෝජනාවක් නෙමෙයි. ඒ නිසා තමයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ඉතිහාසයේ ලැබපු විශාලම පරාජය හැටියට මේ බ්‍රෙක්සිට් ඇයගේ යෝජනාව ප්‍රතික්ෂේප වුණේ.
ඔව් දැන් ඊට අමතරව මම දැනගන්න කැමති ඇය මේ ඉදිරිපත් කරපු බ්‍රෙක්සිට් යෝජනාවේ අන්තර්ගත වන තවත් ප්‍රධානතම කරුණු මොනවද කියලා. දැන් විශේෂයෙන්ම අපිට ආරංචි වෙනවා යුරෝපා රටවල් වල සිට බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වෙන පුද්ගලයින්ගේ වර්ක් රයිට්ස් මේ රැකියා කිරීමේ නීති රීති පුරවැසිභාවය සම්බන්ධ නීති රීති පාස්පෝර්ට් සම්බන්ධ නීති රීති ඒ වගේම ධීවර කර්මාන්තය සම්බන්ධව වන නීති රීති මේ පිළිබඳවත් විශේෂිත අවධානයක් යොමු වෙලා තිබුණා කියලා. පුළුවන් දේ සම්බන්ධව අපිට කෙටි පැහැදිලි කිරීමක් කරන්න.
ඔව් දිල්ලුක්ෂ ඇත්තරම මේ වෙනකොට යුරෝපා සංගමයේ රටවල්වල සමාජික රටවල්වල පුරවැසියන් සෑහෙන පිරිසක් බ්‍රිතාන්‍ය ආරක්ෂාව කරනවා. ඒ වගේම බ්‍රිතාන්‍ය ජාතිකයනුත් යුරෝපා සංගමයේ රටවල්වල පදිංචි වෙලා ආරක්ෂා කරගෙන යනවා. ඒ දැනට තියෙන ඔවුන්ට ලබා දෙන සහනම ඒ ආකාරයෙන්ම ඉදිරියට පවත්වාගෙන යන්නට ඕනේ කියන කාරණාව තෙරේසා මේ යෝජනා කරලා තියෙනවා. නමුත් බ්‍රෙක්සිට් එකට බොහොම දැඩි ලෙස පක්ෂ වෙච්ච බ්‍රිතාන්‍ය දේශපාලන පක්ෂ ඔවුන් කියා සිටියේ මේ ආකාරයට යුරෝපා සංගමයේ පුරවැසියන්ට ඇවිල්ලා තමන්ගේ රටේ පහසුවෙන් රැකී රක්ෂා කරන්න ඉඩ දෙන එක වළක්වන්නට ඕනේ කියලා. යුරෝපා සංගමයේ පුරවැසියන්නුත් අනෙකුත් රටවල අය හැටියට සලකලා ඔවුන්ටත් දැඩි වීසා කොන්දේසි පනවන්නට ඕනේ කියලා ඉල්ලීමක් තිබුණා. ඉතින් ඒකත් අර දැඩි මතධාරීන් බොහොම ප්‍රබලව ප්‍රතික්ෂේප කරන කාරණාවක් බවට පත් වුණා. මේ එකම දිල්දුක්ෂි තව මේ මාළු සම්බන්ධයෙන් එතන මාළු ඇල්ලීම සම්බන්ධනොත් බොහොම දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවලා තියෙනවා. දැනට යුරෝපා සංගමයේ ඕනෑම සමාජික රටක මාළුකාරයන්ට පුළුවන් බ්‍රිතාන්‍ය මුහුදු සීමාවට ඇවිල්ලා මාළු අල්ලන්න. ඉතින් මේක වළක්වන්න ඕනේ කියන එක මේ බ්‍රෙක්සිට් එකට පක්ෂය බොහොම ප්‍රබලව කියන කාරණාවක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ බ්‍රිතාන්‍ය මේ විදිහට යුරෝපා සංගමයේ මාළුකාරයන්ට තමන්ගේ දේශ සීමාවට ඇතුල් වෙන්න ඉඩ නොදුන්නොත් බ්‍රිතාන්‍ය මත්ස්‍ය කර්මාන්තයේ නිෂ්පාදනය කරන ඔවුන්ගේ ඒ පළදා එහෙම නැත්නම් ඒ ඔවුන් අල්ලන මාළු ඔවුන්ට විකුණ ගන්නට යුරෝපා සංගමයේ වෙළඳපොළට ඇතුල් වීමට බාධා මතුවෙන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති කර ගැනීමට තෙරේසා මේ යෝජනා කරලා තියෙනවා. නමුත් නිශ්චිත වශයෙන් මේ මාළු ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද කියන කාරණාව තෙරේසා මේගේ යෝජනාවේ නැහැ. නමුත් ඇය සඳහන් කරලා තියෙන්නේ අනාගතයේදී යුරෝපා සංගමයේ මත්ස්‍ය කර්මාන්තය යෙදෙන අයට බ්‍රිතාන්‍ය ඇතුළට ඇතුල් වීමට ඉඩකඩ සබා දීලා සුළු බද්දකට යටත්ව බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කරන ඒ මත්ස්‍ය මාළු වර්ග යුරෝපා සංගමයට විකුණන්නට අවස්ථාව ලබා දෙන්නට කියලා. ඉතින් මේ පිළිබඳවත් ආවේගශීලීව ඒ බීවරයෙන් මේ කටයුතු කරලා තියෙනවා. මොකද ඔවුන් කැමති නැහැ තමන්ට දැනට තියෙන වරප්‍රසාද අහිමි වෙනවට. ඉතින් මේ මත්ස්‍ය කර්මාන්තයත් ඉතාමත්ම මතභේදයට තුඩු දුන්න තෙරේසා මේගේ යෝජනාව පරාජය වෙන්නට තවත් ප්‍රධාන හේතුවක් බවට පත් වුණා.
ඔව්, දැන් ඇගේ මේ බ්‍රෙක්සිට් යෝජනාවලිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ යෝජනාවලිය 432-202 විදිහට ඡන්ද 230කින් පරාජයට පත් වුණා. ඊට පස්සේ දැන් ඇගේ සැලැස්ම මොකක්ද අමල්?
දිල්ලුක්ෂි පාර්ලිමේන්තුවෙන් දැන් ඇත්තටම ඇයට ඉඩකඩ ලබා දීලා තියෙනවා. ලබන අඟහරුවාදා වෙනකම් පොඩි කාලයක් ලබා දීලා තියෙනවා අලුත් යෝජනාවක් ගේන්න කියලා. මේ යෝජනාව සකස් කිරීමේ වගකීම දැන් ඇත්තටම පාර්ලිමේන්තුව අරගෙන තියෙනවා. ඒ පාර්ලිමේන්තුව ලබන අඟහරුවාදා වෙනකොට අලුත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නට නියමිතයි. ඒ වැඩපිළිවෙල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට සිද්ධ වෙන්නේ තෙරේසා මේට. ඇයට ඒ වැඩපිළිවෙලට පාර්ලිමේන්තුවේ සහාය ලබා ගන්න බැරි වුණොත් බ්‍රිතාන්‍ය ඉතාමත්ම අර්බුදකාරී තත්වයකට මුහුණ දෙනවා. මොකද මාර්තු 29 වෙනිදා වෙනකොට ඔවුන් යුරෝපා සංගමෙන් ඉවත් වෙනවා කිසිම එකඟතාවයකින් තොරව. ඒ කියන්නේ මේකට කියනවා මේ හાર્ඩ් බ්‍රෙක්සිට්. එහෙමත් නැත්නම් එක රැයකින් ඔවුන් ලබා සිටිච්ච ඒ සියලු වරප්‍රසාද අහිමිව ලෝකේ අනෙකුත් රටවල් කොහොමද යුරෝපයේ සම්බන්ධ ගනුදෙනු කරන්නේ, අන්න ඒ තත්වයට බ්‍රිතාන්‍යත් වැටෙනවා. ඉතින් මේක බ්‍රිතාන්‍යයේ ආර්ථිකයටත් බ්‍රිතාන්‍ය පුරවැසියන්ටත් ඉතාමත්ම අහිතකර තත්වයක්. ඇත්තටම බ්‍රිතාන්‍යයේ ආර්ථිකයේ විශාල පසුබැස්මකට ලක් වෙන්න පුළුවන් කියන ඒ අනතුරු අඟවීමක් දැන් කරලා තියෙනවා. නමුත් ඇයට මේ කිසිම විකල්පයක් දැන් නැහැ. අඟහරුවාදා වෙනකොට සමහර විට ඇයගේ දේශපාලන අනාගතයත් තීන්දු වෙන්න පුළුවන් මේ ප්‍රශ්නය නිසා.
ඔව්, අපි දන්නවා දැන් බ්‍රිතාන්‍ය කියලා කියන්නේ ලෝකයේ ප්‍රධාන ආර්ථික බලවතුන් අතර සිටින ප්‍රධාන රාජ්‍යයක්, ලෝකයේ 5 වෙනි ප්‍රධාන ආර්ථිකය තියෙන රට. ඒ වගේම G7 සමුළුවේ ලෝකයේ ප්‍රධාන ආර්ථික බලවතුන්ගෙන් සමන්විත රටවල් තමයි G7 සමුළුවේ සිටින්නේ. ඉතින් එහිත් ප්‍රධාන රටක් තමයි බ්‍රිතාන්‍ය. ඉතින් ඒ හින්දා තමයි මුළු ලෝකයේම මේ බ්‍රෙක්සිට් එක පිළිබඳව කන් යොමාගෙන දැස් අයාගෙන බලා සිටින්නේ මොකද වෙන්නේ කියලා. මොකද බ්‍රිතාන්‍යයේ ආර්ථිකයට ඇතිවෙන යම් යම් බලපෑම් සමස්ත ලෝකයටම බලපාන නිසා. අමල්, දැන් මේ බ්‍රෙක්සිට් ඡන්දයට පස්සේ ඇය මේ බ්‍රෙක්සිට් ඡන්දයෙන් පරාජයට පත් වුණාගේ යෝජනාවලිය, ඊට පස්සේ ඇගේ විරුද්ධ පක්ෂයේ කම්කරු පක්ෂයේ නායකයා ජෙරමි කෝබින් විසින් විශ්වාස භංගයක් අරගෙන එනවා ඊට පස්සේ දවසේ, බදාදා දවසේ. ඒකෙන් බොහොම 99 ඡන්ද 19ක් වගේ සුළු සංඛ්‍යාවකින් දිනා ගන්නට මේ විශ්වාස භංගය ජයග්‍රහණය කරන්නට තෙරේසා මේ සමත් වෙනවා. ඡන්ද 325ක් ඇය ලබා ගන්නවා, ඇයට විරුද්ධව ඡන්ද 306ක් ලැබෙනවා. දැන් මේ බ්‍රෙක්සිට් එක පරාජය වුණාට ඇය කොහොම හරි මෙතනදී ඇගේ ඇය කොහොම හරි ගැලවෙනවා ඇයට තියෙන මේ උදාවන්නට යන අසීරු තත්වයෙන්. තෙරේසා මේකේ දේශපාලන අනාගතය පිළිබඳව යම් කිසි අනාවැකියක් මේ විශ්වාස භංගය කියන කාරණාවත්, මෙතනදී මොකක්ද අන්තර්ජාතික දේශපාලනික විචාරකයන් සඳහන් කරන ඇගේ ඉදිරි දේශපාලන අනාගතය සම්බන්ධයෙන්?
දිරුක්ෂයේ දේශපාලන අනාගතය නම් ඉතාමත් අඳුරු බවයි පෙනෙන්නේ. මොකද මේ බ්‍රෙක්සිට් ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇයට තමන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේවත් සහය හරි ආකාරයට ලබා ගන්න බැරි වුණා. ඒකට එක්තරා විදිහකට හේතු වෙන්නේ ඇය මුලින්ම මේ බ්‍රෙක්සිට් එකට පක්ෂව හිටපු මන්ත්‍රීවරියක් නෙමෙයි. ඇයගේ මතය වුණේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ සිටිය යුතුයි කියලා. එවැනි මතයක් දරන කෙනෙකුට සිද්ධ වුණා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් කර ගැනීමේ ඒ වැඩපිළිවෙලට නායකත්වය ලබා දෙන්න. ඉතින් ඇත්තටම ඇයගේ නායකත්වය පිළිබඳ දැන් ගැටලු මතුවෙලා සමහර විට මේ ඇයගේ දේශපාලනය අවසාන අදියරට පැමිණෙන්නට පුළුවන්. මොකද මේ බ්‍රෙක්සිට් එක නිසාම ඇයගේ තිබිච්ච ජනප්‍රියත්වය ඒ සියල්ල අහිමි වෙලා දැන් ඇත්තටම ඇය දේශපාලන පක්ෂ තුල අනිත් අය නොරුස්සන තත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඇයට තමන්ගේ පක්ෂයේවත් නායකත්වය රඳා ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය දැන් මතුවලා
තියෙනවා. අද අපි ප්‍රමුඛතම අවධානයක් යොමු කරමින් වැඩි කාල වේලාවක් මේ බ්‍රෙක්සිට් එක සම්බන්ධව ඇති වුණු ප්‍රශ්නේ පිළිබඳව කතා බහ කළා. ඉතින් ඒ නිසා ලෝකයේ අනිකුත් අවශේෂ කාරණා විදිහට තියෙන ප්‍රධානතම කාරණා කිහිපයක් කෙරෙහිත් කෙටියෙන් අවධානය යොමු කරන්න මම කැමැති. අපිට ආරංචි වෙනවා සිරියාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඇමරිකානු සිබල විශාල සංඛ්‍යාවක් මිය ගියා කියලා, IS මේ පිටපස්සේ ඉන්නවා කියලා ආරංචි වෙනවා. අලුත්ම තත්ත්වය දැනගන්න කැමැති යමල්.
ඔව් දිල්ලුක්ෂි, මේක දැන් සිරියාවෙන් මේ වෙනකොට ඇමරිකාවේ බටපිරිස් ඉවත් කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා දීලා තියෙනවා. ඒ වටපිටාව තුළ තමයි මේ අලුත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරලා තියෙන්නේ. මෙතනදී ඇමරිකානු සෙබළුන් ජීවිතක්ෂයට පත් වුණා කියලා වාර්තා වෙනවා. ඒ එක්කම තවත් ඔවුන් සමග ගමන් කරපු කුර්දි සෙබළුන් කීප දෙනෙකුත් මේ ප්‍රහාරයෙන් ජීවිතක්ෂර පත් වුණායි කියලා. මේකේ ප්‍රධානම කාරණාව තමයි දිලදුක්ෂි කාලයකට පස්සේ මේ විදිහට IS සංවිධානයට හැකියාව ලැබුණා ඇමරිකානු සෙබළුන් ඉලක්ක කරගෙන මෙවැනි ප්‍රහාරයක් එල්ල කරන්න. මොකද මෙතන මේ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තිබුණා ඔවුන් දැන් IS සංවිධානය සිරියාවේ පරාජයට පත් කරලා තියෙනවා. ඒ එක්කම ඉරාකේත් IS සංවිධානය බල සම්පූර්ණයෙන් බිඳ දමලා තියෙනවා. ඒ වටපිටාවක් තුළ තමයි IS සංවිධානයට හැකි වෙලා තියෙන්නේ මේ විදිහ තවත් ප්‍රබල ප්‍රහාරයක් ඇමරිකානු හමුදාව ඉලක්ක කරගෙන සිරියාවේදී මේ විනාශය සිද්ධ කරන්න.
එතකොට අපිට මේ කෙන්‍යාව පැත්තෙන් මේ අල්කයිඩා එකට සම්බන්ධ තවත් ත්‍රස්ත කණ්ඩායමකගේ ක්‍රියාවලියක් වාර්තා වෙනවා. මේ ඒ පිළිබඳව තොරතුරුත් කෙටියෙන් අපි සඳහන් කරමු.
ඔව්, මෙතන දිලදුක්ෂි කෙන්‍යාවේ 2013 වෙළඳ සංකීර්ණයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙලා තිබුණා. ඒ අවස්ථාවේදී 60-67කට අධික 30ක් ජීවිතක්ෂයට පත් වුණා. ඒ 2013 ප්‍රහාරයෙන් පස්සේ ඇතිවෙච්ච ප්‍රබලම ප්‍රහාරය මේ පහුගිය සතියේ ඇති වුණා. කෙන්‍යාවේ හෝටලයකට ත්‍රස්තවාදීන් කණ්ඩායමක් පැමිණිලා ඔවුන් ඒ සිටි තිරිසට ප්‍රහාර එල්ල කරලා තිබුණා. මෙතනදී සාමාන්‍ය ජනතාව 14 දෙනෙක් ජීවිතක්ෂර පත් වුණා. ඒ වගේම සවත් සෑහෙන තිරිසක් තුවාල ලැබලා තිබුණා. නමුත් 700කට අධික මේ හෝටලේ හිටපු තිරිස නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකියාව ලැබුණා. මෙතනත් පෙනියන්නේ දිලදුක්ෂි අපි දැන් අර මුලින් කතා කළා වගේ IS සංවිධානය පසුබසින්න වටපිටාවක් තුළ නැවතත් මේ ප්‍රහාර උත්සන්න වීමක්. විශේෂයෙන්ම මේ කෙන්‍යාවේ ප්‍රහාරයට ඒ වගකීම බාර අරගෙන තිබුණේ අල් ෂබාබ් කියන කණ්ඩායම. ඔවුන් සෝමාලියාවේ සිටින අල් කයිඩා සංවිධානයත් එක්ක ඉතාමත්ම කිට්ටු සම්බන්ධතාවයක් තියෙන, ඇත්තටම මේ වෙනකොට IS සංවිධානය වෙනුවෙනුත් ප්‍රහාර එල්ල කරන කණ්ඩායමක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේකෙනුත් පෙනියන්නේ IS සංවිධානයේ ඒ බලය බිඳලයි කියලා තිබුණට ඔවුන් නැවතත් එක් වෙලා සාමාන්‍ය ජනතාව ඉන්න ඒ ඉලක්කවලට නැවත ප්‍රහාර දෙන බවක් තමයි පෙනියන්නේ.
කෙටියෙන් දැනගන්න කැමති පසුගිය සතියේදී විශාල වශයෙන් අවධානයට ලක්වුණු සෞදි රටින් පලා ආපු 18 හැවිරිදි තරුණිය රහෆ් මොහමඩ් අල් කූනන් පිළිබඳව. ඇයට අවසාන වශයෙන් සරණාගත රැකවරණය ලැබුණා කැනඩාවේදී. දැන් මේ සිදුවීම හා සම්බන්ධව වාර්තා වෙන අලුත්ම තොරතුරු මොනවාද?
මේ වෙනකොට දිලදුක්ෂි ඇය කැනඩාවට ගමන් කරලා කැනඩාවේ ඇයට දේශපාලන රැකවරණය ලබා දීලා ඒ එක්කම ඇයට ඉඳුම් හිටුම් ඒවත් ලබා දීලා තියෙනවා. ඇය සම්බන්ධයෙන් ආරක්ෂාවට ඒ රැකවලුන් යොදවල තියෙනවායි කියලා කැනඩාවේ බලධාරීන් ප්‍රකාශයට පත් කරා. මේ වෙනකොට ඇය බොහොම හිතසනසිල්ලෙන් ඉන්නවායි කියලා කියලා තියෙනවා. ඒ එක්කම ඇය වගේම පීඩාවට පත්වෙච්ච අනෙකුත් සෞඩි කාන්තාවන් වෙනුවෙන් කටයුතු කරන්නට ඇය උපරිමයෙන් උත්සාහ ගන්නවා කියන ප්‍රකාශයත් කරලා තියෙනවා. මේ වෙනකොට ඇය කැනඩාවේ කැනඩා පුරවැසිභාවය ලබාගෙන ඒ කැනඩාවේ ජන ජීවිතයට අනුගාමික වෙමින් කටයුතු කරනවායි කියලායි වාර්තා වෙන්නේ. ඉතින් ඒකේ මුල් පියවරක් හැටියට ඇය දැන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමේ පන්තිවලටත් සහභාගී වෙනවා. ඒ හින්දා ඉතින් ඇයගේ සම්බන්ධයෙන් මතුවෙච්ච ප්‍රශ්නය දැන් සෑහෙන දුරට නිරාකරණය වෙලායි තියෙන්නේ.
ඔව්, අපි මීට කලොත් මේ සාකච්ඡාවේදී තොරතුරු වාර්තා කළා මේ රහෆ්ගේ පියා රජයේ වැදගත් තනතුරක් දරන කෙනෙක් කියලා. සෞදි රාජ්‍යයේ ගමන කෙනෙක් විදිහට ඔහු කටයුතු කරනවා කියලා. සෞදි යම් කිසි වූ ප්‍රාන්තයකට අදාළව ඔහු මේ ගමන තනතුර දරන්නේ කියලත් අපිට තොරතුරු වාර්තා වෙනවා. මේ පවුලින් යම් කිසි වූ ප්‍රතිචාරයක් දක්වලා තියෙනව නේද මේ රහෆ්ට එරෙහිව?
ඔව් දිලදුක්ෂි, පවුල කියලා තියෙනවා. ඇය පවුලේ සමාජික හැටියට මින් ඉදිරියට සලකන්නේ නැහැ. ඇය පවුලෙන් කපා හැරලා දාලා තියෙනවා කියලා. නමුත් ඇය කැනඩා බලධාරීන්ට පවසලා තියෙන්නේ ඇයට තියෙන එකම බය තමයි තමන්ගේ පවුලේ උදවිය ඇයව කැනඩාවට ඇවිල්ලා හමු වෙලා කැනඩාවේදී ඇයට හානියක් කරන්න උත්සාහ කරයිද කියලා. ඉතින් ඒ නිසාවෙන්ම තමයි මේ වෙනකොට ඒ කැනඩා බලධාරීන් ඇය සිටින තාවකාලික නිවසනේ රකවලුන් රඳවලා තියෙන්නේ ඇයගේ ආරක්ෂාව සඳහා.
ඔව්, මට දැනගන්නට ලැබුණා ඇය රහෆ් මොහමඩ් අල් කූනන් කියන ඇගේ නමින් අල් කූනන් කියන මේ වාසගමීවත් කළා කියලා ඇය පවුලෙන් පිටවන් කිරීමේ නිවේදනය දැක්කට පස්සේ ඉතින් මින් මනත ඇය පාවිච්චි කරන්නේ රහෆ් මොහමඩ් කියන නම. හොඳයි, මල අපි ස්තුතිවන්ත වෙනවා මේ සතිය පුරාමත් ලෝකයේ අලුත්ම සිදුවීම් සහ නවතම සිදුවීම් කාලීන සිදුවීම් විමර්ශනයට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. බොහොම ස්තුතියි. අපි එහෙමනම් ලබන සතිය සිකුරාදා හමු වෙමු. ආයුබෝවන්.
ආයුබෝවන් දිලදුක්ෂි.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.